Honorable Ali Sabri.
Garu Kathanayakathumani, mulinma hitanawa siyaluma wagakiyawutu ඇමතිවරු තම තමන්ට වෙන වෙනම අපි හැමෝම දන්නවා විවිධ කමිටීස් තියෙනවා ඒ කමිටීස් කෝල් කරලා තියෙන හින්දා තමයි උන්ට යන්න වෙලා තියෙන්නේ මෙතන ඕනේයි මං හිතුවා අපි මේ පිළිබඳව ගෙන ඇති කරුණු දේශපාලන වශයෙන් මඩ ගහන්නට නෙවෙයි මෙතෙක් අරගෙන තියෙන කරුණු පිළිබඳව සහ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අපි ළඟ තියෙන තොරතුරු සභාව ඉදිරියේ ඉදිරිපත් කරන්නටත් ජනතාව වෙත ඉදිරිපත් කරන්නටත් වැදගත් වෙනවා මොකද ජනතාව තුළ මේ ක්‍රියාපටිපාටිය පිළිබඳව සිද්ධ වෙච්ච ක්‍රියාපටිපාලිය පිළිබඳව යම් පුළුල් අවබෝධයක් ලබා දීම සඳහා මුලින්ම ගරු කථානායකතුමනි මේ සිද්ධිය 2021 මැයි මාසේ 19 වෙනිදා තමයි ඔය තෙල් කාන්දු වීම පටන් ගත්තේ ඊට පස්සේ 20 වෙනිදා ඉඳලා මේක 20 වෙනිදා විශාල පිපිරීමක් සිද්ධ වුණා 25 වෙනිදා වෙනකොට මේක ගිලා බසින එක නවත්තන්න උත්සාහ කරාට ගිලා බැසිලා පතුලටම කාන්දු වුණා ඊට පස්සේ ඒකත් එක්ක අපිට තිබුණු අභියෝග රාශියක් තිබුණා මුලින් තමයි මුලින්ම ඒ වෙලාවේදී මේ කිඳා බැසීම හේතු කොටගෙන සිද්ධ වෙන ඔයිල් ලීක් එකක් තියෙනවා නම් කොහමද වළක්ව ගන්න ඇතුළේ තියෙන අර මෙතුමන්ලා කියපු ආකාරයට ඩේන්ජරස් කාගෝ රාශියක් හඳුනගෙන තිබුණා මේවයින් තවදුරටත් පරිසරයට හිවි යකි හානි මොනවාද සමහර ඒවා මේවා විසිරලා තිබුණා සමහර ඒවා තිබුණා නැවේ සමහර ඒවා විවිධ තැන්වල විසිරලා තිබුණා කන්ටේනර්ස් 1 කිලෝමීටර වට ප්‍රමාණයක ඒ ටික කොහොමද ඉවත් කරගන්නේ ඒ අරුණාම ඒ වෙනකොටත් විශේෂයෙන්ම ප්ලාස්ටික් පැලට් කියන දේවල් මුහුදට සහ වෙරළට ගසාගෙන ඇවිල්ලා දිගින් දිගටම පරිසරය දූෂණය වෙමින් තිබුණා. මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී අපිට අධිකරණ අමාත්‍යවරයා වශයෙන් හෝ අමාත්‍යකරණ අමාත්‍යංශයට පැවරුණු කාරණක් නෙවෙයි. නමුත් ඒ වෙලාවේ මේකට සම්බන්ධ සියලු දෙනාම එකතු කරගෙන අර මෙතුමා කියපු ආකාරයට පොදු යාන්ත්‍රණයක් කොහොමද ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපිව සම්බන්ධ කරලා මේක ෆැසිලිටේට් කරන්නයි කියලා කිව්වේ. ඒ අනුව ගරු කථානායකතුමනි අපි අවස්ථා කීපයකදී අධිකරණ අමාත්‍යාංශවරයා වශයෙන් මම මේ සිද්ධිය වෙලා ජූනි මාසයේදී මට මේක පොඩ්ඩක් උදව් කරන්නයි කියලා කිව්වා ඊට පස්සේ මම පෙබරවාරි මාසෙ වෙනකන් 2022 ඒ කටයුතු කරා ඊට පස්සේ අපි දැක්කා යම් සිද්ධියක් සිද්ධ වුණා ඊට පස්සේ පසුව ආපු අධිකරණ අමාත්‍යවරයා විසින් කටයුතු රාශියක් සිදු කරන ලැබුවා ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු අපි සතුව තිබෙනවා උදාහරණයක් හැටියට මම මුලින්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති 2021 6 වෙනි මාසේ 7 වෙනිදා අධිකරණ අමාත්‍යංශයේ පැවති රැස්වීමට පැමිණ හිටපු අයගේ නාමලේඛනයක් තියෙනවා එකන 38 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සියලුම ශේෂ්ත්‍ර ආවරණය වෙන පරිදි මම ඉඳලා තියෙනවා රෝහිත අබේගුණවර්ධන ඇමතුමා කාංචන විජේසේකර ඇමතුමා ඇටර්නි ජෙනරල් ඉඳලා තියෙනවා මායදුන්න මහත්තයතුරු ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල සකස් කරගෙන ගියා. ඒ සකස් කරගෙන ගියාට පස්සේ එදා අපි අනුකමිටු පහක් එදාම නිර්මාණය කරා. ඒ අනුකමිටු පහ සම්බන්ධයෙන් වූ තොරතුරු මම ඔබතුමාට කියවනවා. Accordingly, 5 subcommittees have been appointed to facilitate the legal proceeding to obtain the insurance claim and to assess the damages caused by fire-stricken ship Express Pearl. Subcommittee on Claims and Damages chaired by General Dayaratnayaka, Subcommittee on Legal Matters chaired by Chandaka Jayasundara, Subcommittee on Fisheries Affairs chaired by Dammika Ranatunga, Subcommittee on Environmental Matters Sirinimal Pereira, ඒ වෙලාවේ හිටපු අමාත්‍යංශ ලේකම්තුමා, Subcommittee on Economic Affairs and Damages by UDC Jayalal, ඒ වෙලාවේ හිටපු අය. එන ඔබතුමන්ලා කියන ආකාරයටම අපි වෙනම කමිටුවක් පිහිටුවලා ඔවුන් එක්ක වෙන වෙනම සාකච්ඡා කරලා ඔවුන්ට නිසි පරිදි දැනුම් දුන්නා ඔබතුමන්ලා කළ යුතු දේවල් මොකද්ද ඔබතුමන්ගේ විෂයපතය මොකද්ද ඒ අනුව ඔවුන් දිගටම කටයුතු කරගෙන ගියා ඒ වෙලාවේ අපේ විශාලම අභියෝගය වෙලා තිබුණේ කරුණු දෙකක් එකක් තමයි තව දුරටත් තෙල් කාන්දුවක් වෙලා සිද්ධ වෙලා තියෙන පරිසර හානිය වැඩිවීම වළක්වා ගන්න කෙසේද ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා ඔවුන්ව සල්වේජ කෙනෙකුට බාර දීලා ඒ තෙල් ඉක්මනට ඒ කාන්දු වෙන තෙල් ටිකට සම්බන්ධ කන්ටේනර්ස් ටික ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරා. ඒ අනුව ඒ කන්ටේනර්ස් ටික අපි නාරා ආයතනයත් ඒ එල්බන ඉන්දියන් නේවි එකත් අරගෙන සම්පූර්ණ පතුලම ස්කෑන් කරා. ස්කෑන් කරලා අපි දැනගත්තා මුළු වටේම තියෙන
විසිරලා තියෙන සිය ගානක් කන්ටේනර්ස් ටික. එතකොට ඒක ලබා ගන්න අපි මොනවද කරන්නේ? ඊට පස්සේ ඒක අර ගැනීම සඳහා කටයුතු කරා. ඒක අරගෙන එලියට අරගෙන ගිහිල්ලා වෙන තැනක තිබ්බා. ඒ අතරතුරදී තව කටයුත්තක් කරා. මේ මුහුදේ තවදුරටත් ගිලිපින් තියෙන යාත්‍රාවේ ඇතුළත තියෙන කන්ටේනර්ස් ටික අර ගැනීම සඳහා කටයුතු කරා. ඒ අරගත්තට පස්සේ රෙක් එකක් බවට ඒක පත් වෙනවා. සුන්බුන් ඒක කොහොමද ඉවත් කරන්නේ? පාර ක්ලියර් කරන්න. එතකොට මේක නිවැරදි දිශාවක් ඇතුව තමයි අපි කටයුතු කරේ. ඒක නෑ කියලා කිව්වනම් ඒක මම අපි පිළිගන්නේ නෑ. ඒ අනුව ඒ අරුණාම ගරු කතානායකතුමනි මේ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේදී අපි එවකට හිටපු මීපා ආයතනයේ සභාපතිතුමිය ප්‍රමුඛව මේ damages assess කිරීම සඳහා, ඒ කියන්නේ වන්දි ගණනය කිරීම සඳහා වෙනම කමිටුවක් අපි පත් කරා. ඒකට විශේෂඥ රාශියක් විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව එකතු කරගත්තා. ඔවුන් එක්ක මම වෙනම මීටින් රාශියකුත් කිව්වා. ඔවුන් ඔවුන්ගේ මීටින්ස් රාශියක් තිබිලා ඒ අවශ්‍ය උපදෙස් සහ damage තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඔවුන්ට ලබා දුන්නා. ඒ අතරතුරදී අපි විදේශ අමාත්‍යවරයා හැටියට එවකට හිටියේ ගරු GS පීරිස්මැතුමා, එතුමාගේ ඕෂන් අෆෙයර්ස් එකේ හිටිය හසන්ති දිසානායක කියලා මහත්මියක්, එතුමිය දැන් ඉන්නේ අපේ තුර්කියේ තානාපතිනිය හැටියට. එතුමිය යටතේ වෙනම කණ්ඩායමක් යොදවලා විදේශ රටවල් එක්ක සම්බන්ධීකරණය කරලා අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබා ගත්තා. ඒ අරුණට පස්සේ මම නඩු දැමීම පිළිබඳව සහ අනිත් කාර්යය පිළිබඳව පසුව කියන්නම්. ඊට පස්සේ අපි ඒ විදියට අම සතියම වගේ රැස්වීම් මුල් මාස 3කට විතර තිබ්බා. 14 වෙනිදා තිබිලා ජූලි 2021 ජූනි මාස 14 වෙනිදා රැස්වීමක් තියලා තියෙනවා. ඒ රැස්වීමේදී උදාහරණයක් හැටියට අපි එක එක අනු කමිටුවල ප්‍රගතිය සාකච්ඡා කරලා තියෙනවා. මම කියවන්නම් උදාහරණයක් හැටියට ඇටර්නි ජෙනරල් තුමා, එතකොට නීතිපතිතුමා කියපු කතාව, clearance was given for the caretaker to take over the ship. Wreck removal will be taken place within 2 to 3 weeks. Interim claim up to 1st June was submitted on 4th June and the meeting will be held with the DLN Desiram Lord firm tomorrow regarding the claim. Regarding the substantive claim, that is the international assistance will be obtained to quantify the damages and claim and legal matters. Regarding the criminal action, Office of the AG Department is taking action against local shipping agent before the Colombo High Court. එමනම් අපි මේ සැලැස්මක් නැතුව මුකුත් නැතුව අරමුණක් නැතුව කරා කියන එක වැරදි. එඳ එක හැම සබ් කමිටියක්ම අරගෙන උන්ට කතා කරලා උන්ට නිශ්චිත ඉලක්කයක් ලබා දීලා ඊළඟ සබ් කමිටියකේදී ඊළඟ මීටින් එකේදී වුන් අපිත් එක්ක උන්ට කතා කරලා ඒ සබ් කමිටි වල තියෙන තොරතුරු අපි ලබා ගත්තා. ලීගල් සබ් කමිටි එක උදාහරණයක් හැටියට අපි එකතු ඒ වෙලාවේදී with regard to the international legal assistance, the following committee was appointed to identify the expertise and procedure. E velavedi api therungatta deyak thamai neethipathitumat apita kiwwa meveni vishala anaturak sambandhayen nadu damime hakiyawa sri lankawa satuwa na. Einda e sambandhayen jaatiyantara washeen api upades laba gannata ona kiyana eka api hamoma piligatta deyak. Mokada me wage deyak me prathama wathawata international vishala claim ekak enne apita eka purudu wenna dannata ba. E anuwa ejima yojana kara ඉන්ටර්නැෂනල් එක්ස්පර්ටිස් ගන්න ඕන කියලා. ඒකෙදි ගරු කතානායකතුමනි ඒ සඳහා කටයුතු කිරීමට අනිකමිටුවක් පත් කරා. චන්දක ජයසුන්දර නීතිඥ මහත්මයා, කාංචන රත්වත්තේ නීතිඥ මහත්මයා, දර්ශනී ලක්පඳුර ලහඳපුර හිටපු මීපා සභාපතිතුමිය, නෑ කාංචන බද්ද එතුමා තමයි ඇවිල්ලා ඒක සම්බන්ධ වෙලා උදව් කරා. හසන්ති ඔරුගොඩවත්ත දිසානායක, ඩිරෙක්ටර් ජෙනරල් ඕෂන් අෆෙයර්ස්, එන්වයරන්මන්ටල් ඇන්ඩ් ක්ලයිමට් චේන්ජ් මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් අෆෙයර්ස්. ඔවුන් හරහා අපි ජාත්‍යන්තර වශයෙන් මේක කොහොමද කරන්නට ඕන කියන එක පිළිබඳව, නෑ කාංචන, අපි සම්බන්ධ කරගෙන මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ක්‍රමානුකූලව මේ වැඩපිළිවෙල අපි අරගෙන ගියා. මට මතකයි ගරු විපක්ෂ නායකතුමා මේ 27-2 වගන්ති යටතේ මෙම සභාවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගුවා. ඒකෙදී අපි උත්තර දුන්නා. උත්තර දුන්නට පස්සේ මම එතුමාට කිව්වා මෙවැනි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක වෙනවා, සතියෙන් සතියට අපි හම්බ වෙනවා, නැත්නම් සති දෙකෙන් දෙකට හම්බ වෙනවා, ඔබතුමත් මේකට එන්න කියලා. එතකොට මේකේ ප්‍රගතිය බලන්න ඔබතුමා ආවා 2021 ජූලි මාසේ 12 වෙනිදා. ඇවිල්ලා අපි ඔබතුමාට ඔබතුමා ආවට පස්සේ අපි ඔබතුමාට සම්පූර්ණ බ්‍රීෆින් එකක් දුන්නා. ඒජී බ්‍රීෆ් කරා. ඊට පස්සේ මම කියවන්නම් එදා මිනිත්සලි. Honorable Attorney General explained the activities conducted by the Attorney General's Department. ඊට පස්සේ DG MSS presented the finding and recommendation of the committee regarding the wreck removal. ඊට පස්සේ Honorable State Minister on Ornamental Fish Inland Revenue ඒ අපේ කාංචන ඇමතුමා සම්පූර්ණයෙන්ම ෆිෂරිස් පිළිබඳව ඔබතුමාව දැනුවත් කරා. හෙක්ටා අප්පුහාමි මැතිතුමත් හිටියා. කීප දෙනෙක් එක්ක ඔබතුමා ආවේ. අවසාන වශයෙන් අපි එදා තීරණය කරේ මේක අපි කියන්නේ ක්‍රමක්‍රමයෙන් අපි සියලු දේවල් එක විදිහට කරා. එහෙමනම් නඩු දාන්න නැත්තම් අවුරුද්දකට ඉස්සෙල්ලා ඉඳලා මෙච්චර ප්ලෑන් කරන්න ඕනේ නැහනේ. Ministerial committee then decided to acknowledge the following decision, review the situation and have a Zoom meeting with London PNI club regarding the wreck removal. මේ ඔබතුමා ආපු දවසේ expedite the process of disbursing the funds. ඒ වෙලාවේ අපිට ලැබිලු තිබුණා යම් මුදල් ප්‍රමාණයක් දීවරයන්ට දෙන්න. ඒක ඉක්මන් කරන්න කියලා ඔබතුමාත් ඉල්ලුවා. ආචිබිෂොප් මේ කාඩිනල් තුමාත් ඉල්ලලා තිබුණා. අපේ ගරු කාංචන විජේසිකර ඇමතිතුමා එවකට හිටපු දීවර ඇමතිවරයා හැටියට රාජ්‍ය තුමා මැදිහත් වෙලා ඒක ඉක්මනටම බෙදලා දුන්නා. රක්ෂණයෙන් මේ සියලු දේවල් දෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, රක්ෂණයෙන් තමයි. PN රක්ෂණය ඒ සියලුම PNI ක්ලබ් කියලා කියනවා. ඒ කියන්නේ මේ සියලුම ෂිප් ඕනර්ස්ලගේ වගකීම බාර ගැනීම සඳහා වෙනම රක්ෂණ සමාගමක් තියෙනවා. ඔවුන්ට විරුද්ධව තමයි නඩු දාන්නේ. ඔවුන් විසින් අපිට ලබා දුන්නා මේ වෙනකොට අපිට ඇමරිකානු ඩොලර් මිලියන 10.2ක් තාමත්ම සොච්චමක් ලබා දීලා තියෙනවා. එක එක දේවල් සම්බන්ධයෙන් සහ රුපියල් බිලියන 2.5ක් ලබා දීලා තියෙනවා දීවරයෝ සම්බන්ධයෙන්. ඒක අපි බෙදලා දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉතිහාසයේදී සිද්ධ වෙච්ච විශාලම හානිය පාඩුව අපිට සිදු කරලා තියෙනවා. අපේ පනිශ්‍රලය විනාශ කරලා තියෙනවා. අපේ මුහුද විනාශ කරලා තියෙනවා. අපේ අනාගතයට විශාල පාඩුවක් කරලා තියෙනවා. ඒ හින්දා අපි සියලු දෙනා එකතු වෙලා අවසාන වශයෙන් කරන්නට ඕන අර අපි මුලින් කියපු විදිහට මේ පක්ෂයක් ආණ්ඩුවක් වෙනුවෙන් දාන නඩුවක් නෙවෙයි. මේ නඩුව දාන්නේ මේ නඩුවෙන් බලාපොරොත්තු වන්නේ මේ රටට සිදු කරපු ඒ හානියට වන්දි ලබා ගැනීම. දැන් ඒකට හානියක් සිදු නොවන තාක්වල් සියලු දෙනාම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ඕන. මහජනතාවට අයිතියක් තියෙනවා. පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා. ඒක අපි යටපත් කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් මේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සහනය. නම් සහනය ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ සත්භාවයෙන්. ඒ ලබාගත් යුතු ඒ ප්‍රතිලාභ ලංකාවට ලබා ගැනීමට නම් ඒ නඩුවට හානිවන කිසිවක් සිදු නොවිය යුතුයි කියන එක තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ගරු කතානායකතුමනි, අපි දිගින් දිගටම එවැනි රැස්වීම් රාශියක් කියලා තියෙනවා. ඒ හැමකෙම වගේ මිනිත් තියෙනවා. අවසාන වශයෙන් මම පෙබරවාරි මාසයේදී ඡා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ තිබුච්ච වාතාවරණයත් එක්ක මම හිතන්නේ මාර්තු අප්‍රේල් වල කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි දන්නවා ලංකාවේ සිද්ධ වෙච්ච තත්ත්වය. ඊට පස්සේ මැයි මාසය වෙනකොට ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා විදේ අධිකරණ ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ එතුමා ඒක බාරගෙන කටයුතු කරලා තිබුණා. ඒ අතරතුරදී විවිධ සබ් කමිටි අනි කමිටි රාශියක් වෙන වෙනම සම්බන්ධ වෙලා ඔවුන්ගේ කටයුතුත් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ කටයුතු කරගෙන ගිහිල්ලා ඔවුන් අවශ්‍ය දේවල් අවශ්‍ය තොරතුරු ලබාගෙන අපිට කරලා දීලා තියෙනවා. දැන් මම එන්නම් ඉතාමත්ම වැදගත් ප්‍රශ්න කීපයක් ඔබ මතු කරා. ඒක තමයි ඉතාමත්ම වැදගත් මා සතුව තිබෙනවා මේ සම්බන්ධයෙන් තිබුණු කැබිනට් පත්‍රිකා. කැබිනට් පත්‍රිකා සියල්ල දේවල් තියෙනවා. සියලු දේවල් ඉතාමත්ම පාරදුෂ්‍යව නිවැරදි ක්‍රමවේදයකට අනුව කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට ගරු කතානායකතුමනි, මම මුලින්ම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා කොහොමද මේකේ නීතිඥවරු තෝර ගැනීම සඳහා කටයුතු කළේ කියන. නීතිඥවරු තෝර ගැනීම සඳහා කටයුතු කිරීම පිළිබඳව අපි සතුව තිබෙනවා 2021 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා කැබිනට්ටුව විසින් අනුමත කරපු එවකට අධිකරණ ඇමතිවරයා හැටියට මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාව මෙමරන්ඩම් එක regarding the selection of law firm for the MV Express Pearl maritime disaster. ඉතින් නඩු දාන්නේ නැත්තම් නඩු දාන්න අදහසක් නැත්තම් මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මෙම වැඩපිළිවෙලක් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ වෙලාවේ කැබිනට් එකේ ඔබතුමා විදේශ අමාත්‍යවරයා හැටියට ගරු ජීඑල් පීරිස් මැතිතුමා හිටියා ගරු වාසුදේව නානායකර මැතිතුමත් එවකට කැබිනට් එකේ හිටියා ඒකෙදි අපි පැහැදිලිවම ඒ කැබිනට් පේපර් එක මෙතන තියෙනවා මම මේ ප්‍රොපෝසල් ටික කියවන්න ඒකේ ක්‍රමවේදය දැන් කවුද ප්‍රශ්න කරා කොහොමද ඒක කරේ කියලා ක්‍රම ඒකටත් මම එන්නම් ක්‍රමවේදය තමයි ගරු කතානායකතුමනි මුලින්ම අපිට නීතිපතිතුමා කිව්වා ඔවුන්ට විදේශීය නීතිඥ සහාය අවශ්‍යයි කියලා. ඊට පස්සේ අපි ඒකට කැබිනට් එකේ අනුමැතිය අරගෙන එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කෝල් කරා. ඒක සිද්ධ කරේ විදේශ අමාත්‍යාංශය හරහා. හසන්ති තමයි මැදිහත් වුණේ. එතකොට මේ එක්ස්ප්‍රෙෂන් එක හරහා අපිට ලැබුණා විවිධ රටවල් වලින් ඇමරිකාවෙන් යුරෝපයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් සහ සිංගප්පූරු වලින් අපිට terms of reference හම්බුණා. එතකොට ඒක තීරණය කරන්න අපි සම්බන්ධ වුණේ නැහැ දේශපාලඥයෝ හැටියට. ඒ ක්‍රමවේදය අපි මොනවද කරේ? ඒ ලැබුණු දේවල් shortlist කරලා අපිට opinion එකක් දෙන්න කියලා AG-ට කිව්වා මේ අයගෙන් වඩා සුදුසු කවුද කියලා ඔබතුමාගේ opinion එක දෙන්න. ඊට පස්සේ අපි කිව්වා මේ අර මම මුලින් කියපු නීති අපිට ස්වේච්ඡාවෙන් නීති උපදෙස් ලබා දෙච්ච ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහත්තයාගේ කමිටුවෙන් එතුමාගේ ඔබ්සර්වේෂන් දෙන්න කියලා අපි අනි කමිටුවක් පත් කරා සියලුම අමාත්‍යංශවල එවකට හිටපු සම්බන්ධිත අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ විදේශ අමාත්‍යංශයේ ලේකම්තුමා හිටියා අපේ ඒවකට හිටපු මායාදුන්නේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරා. එතකොට ඒ අය ඔය සියලු දෙලා බලලා ඔවුන් මුලින් යෝජනා කරා ඇමරිකානු ලීගල් සමාගම. ඒ හැබැයි ඔවුන්ගේ මුදලයි ඔවුන් ලබා දෙන සේවා පරාසයයි අපිට ගැලපුණේ නැහැ. ඔවුන් කියව ඔවුන්ට හේ ඉඳලා ඇඩ්වයිස් කරන්න විතරයි පුළුවන්. ලිටිගේෂන් වලදී ඔවුන්ට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ කියයි. ඔව් ඊට පස්සේ පෙර ගෙවීමකුත් කරන්න ඕනේ කියලා කිව්වා. ඒක අපි කිව්වා අපිට ඒක කරන්න විදියක් නැහැ. අපි ඒ අනුව ඒක විඩ්‍රෝ කරලා නැවතත් කැබිනට් එකට ගියා. කැබිනට් එකට ගිහිල්ලා ඊළඟට ඉන්න හොඳම කණ්ඩායම තෝරගත්තා. ඒ තමයි ඔස්ට්‍රේලියානු සමාගම. ඒ සමාගම සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මට කියන්නට ඕනේ නැහැ. නමුත් අනවශ්‍ය විදියට චෝදනා කරන හින්දා සහ නිසි ක්‍රියාපටිපාටි අපි කරලා තියෙන හින්දා සහ අපි කළ හැකි දක්ෂතම නීතිඥ සමාගම අරන් තියෙන හින්දා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට ඕන. එහෙම නැත්නම් හිතයි අපි සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරලා නැහැ කියලා. මම ඒකට එනවා. ඒ අනුව කියලුම දේවල් නීත්‍යානුකූල ලෙස තමයි අපි කරලා තියෙන්නේ. මා සතුව තිබෙනවා ඒ කැබිනට් ඩිසිෂන් එක 2021 සැප්තැම්බර් 28 වෙනිදා තමයි ඒක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. very good. So ඒ අනුව ඒ කටයුතු පිළිබඳව අපි සියලු දේවල් නිසියානකාරව ක්‍රමානුකූලව සිදු කරලා තිබෙනවා. දැන් ඊළඟට අපි බලන්නට ඕන ගරු කතානායකතුමනි දැන් කාට හරි ඔපරේට් කරන්නට ඕනද ඉන්ටර්වීනියන්ස් දෙකක් දෙන්න ඕනද කියලා තීරණය කරනවා නම් ඒක සම්පූර්ණ වෛද්‍ය විද්‍යාවේ ක්‍රියාපටිපාටිය. ඒ තීරණය කරන්න ඕනේ ඒ පිළිබඳ විද්‍යාත්මක හැකියාව තියෙන විද්‍යාත්මක කණ්ඩායම. ඒ වගේම කොහෙද නඩු දාන්න ඕනේ ඒක සංකීර්ණ නීතිමය ප්‍රශ්නයක්. අපිට මේ උඩින් බල්ලා පෙරිෆෙරි එකේ බල්ලා එහෙ මෙහෙ තියෙනවා එහෙනම් මෙහෙ දාන්න ඕනේ කියලා කියන්නට බෑ. ඒ සංකීර්ණ නීති ප්‍රශ්නයට උත්තර දීම සඳහා නීතියෙන් බලය දීලා තියෙන්නේ කාටද? අපිට පුළුවන් ද මෙතන තර්ක කරලා මෙතනයි නඩු දාන්න ඕනේ කියලා කියන්නේ? මම ඔබතුමාගේ ගරු අවධානය යොමු කරනවා තාබ්‍රු අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් සරද්දි ආබ්‍රු වර්සස් චානක ඉද්දමත්ගොඩ චීෆ් ඉන්ස්පෙක්ටර් සුප්‍රීම් කෝට් එකේ හිටපු සිරිපවන් ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චකාරතුමා ඉදිරියේ AG විසින් නඩු දානකොට එය අභියෝගයට ලක් කරමින් එතුමාට එහෙම නඩු දාන්නට බෑ කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රොසිකියුට් කරන්න එපා කියලා එතුමාව අත්අඩංගුවට ගන්න එපා නඩු දාන්න එපා කියලා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරයෙක් ඒ වෙලාවේ එතුමාම ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේදී මේ විදියට තීන්දුව කරා. ඒකේ මම ඉතාමත්ම වැදගත් කොටස් දෙකක් උපුටලා දක්වනවා. It may be appropriate to quote the following passages from H.W.R. Wade on Administrative Law, 11th edition at page 29. Anitane, Professor Pieris will know this very well. He himself is an authority on administrative law. Page 259. an element which is essential to the lawful exercise of power is that it should be exercised by the authority upon whom it is conferred on, by no one else. The principle is strictly applied even when it causes administrative inconvenience, except in cases where it may be reasonably inferred that the power was intended to be delegatable. Normally, the courts are rigorous in requiring the power to be exercised by the precise person or body stated in the structure. එතකොට නීතියෙන් කාට හරි ඒ බලය ලබා දීලා තියෙනවා නම් හැමෝටම කියලා මට මගේ අදහස මේකයි අරයාගේ අදහස මේකයි එහෙම පුළුවන් ද වැඩ කරන්න පාර්ලිමේන්තුවට තියෙනවා නම් නීතිය පවරන්න එළියේ මිනිසුන්ට කියලා පුළුවන් ද බලය පාර්ලිමේන්තුවෙන් එළිය ඒින්ද කැබින අපි ගෝල් ෆෙස් එකෙන් ඉඳලා නීති හදනවයි කියලා පිළිගන්නවද රට තේහා සමානම ගරු කතානායක තුමනි මම ඒ නඩුවේම තාමත්ම ලස්සනට ඒ පිළිබඳව කියලා තියෙනවා AG's කාර්ය පරිපාටිය පිළිබඳව නීතිපතිතුමාගේ බලය පිළිබඳව as the chief law officer of the state the attorney general has always exercised the powers with regard to the public interest of justice and need to prevent the abuse of legal process but what happens is that he takes sole responsibility in coming to a decision in the exercise of his discretion as to what amount to public interest of justice and need to be prevent the abuse of the legal process it is in his taking this responsibility that he is the master of his house and law unto himself whether or not he makes any consultation is a matter of peculiarity with his discussion but whatever the decision he arrives it is his responsibility එතකොට රටේ ප්‍රධාන නීති නිලධාරියා හැටියට කොහෙද නඩු දාන්නේ කොහොමද නඩු දාන්නේ මොන විදියට නඩු දාන්නේ කියන එකේ සම්පූර්ණ වගකීම ලබාගත යුත්තේ නීතිපතිතුමා. ඒ නඩු තීන්දුවල කියන්නේ ඒක දානවද නැත්ද වෙන පුද්ගලෙකුට කතා කරනවද නැද්ද කියන එක එතුමා තීරණය කරන්න ඕනේ එතුමාගේ අභිමතය. නමුත් එතුමා ගන්න ඩිසිෂන් වල රෙස්පොන්සිබිලිටි එක වගකීම එතුමා බාර ගන්න ඕනේ. දැන් එතුමා ඒක බාරගෙන තියෙනවා. එතකොට එතුමා අපිට ලබා දීලා තියෙන තොරතුරු අනුව මම හිතියා එතකොට මේක ඉතා සංකීර්ණ නඩු කටයුත්ත. ඒ හින්දා තමයි අපි කියන්නේ මේක හැම එකෙම කොන්ට්‍රවර්සියක් හදා ගන්න උත්සාහ කරන්නට හොඳ නැහැ කියන එක. සංකීර්ණ නඩු කටයුත්තක් හින්දා මේක එක්කෙනෙකුට එකම කරුණ පිළිබඳව නීතිඥවරුන් රාශියක් අතර විවිධ මත තියෙනවා. නමුත් අපි හැමදෙනාම දන්න දෙයක් තමයි මෙවැනි සංකීර්ණ මරයින් ඩිසාස්ටර් එකක් පිළිබඳව නීති උපදෙස් ලබා දීම සඳහා ලංකාවේ නීතිඥවරු නැහැ. අය කතා දෙකක් නැහැ. ඒක නීතිපතිතුමාම පිළි අරගෙන නීතිපතිතුමාම කිව්වා අපිට මේක හැකියාව නැහැ අපිට අවශ්‍යයි ඉන්ටර්නැෂනල්. ඒක එහෙමනම් ඉතින් මොනව කරන්නද? ඒක තමයි සත්‍ය තත්ත්වය. මොකද එවැනි නඩු මේ නැහැනේ. පුරුදු වෙන නඩු කරන්න දෙන්නත් බෑනේ. එහෙම කරලා බිලියන 6 අරග ක්ලේම් එකක් විනාශ වුණොත් කවුද වගකීම බාරගන්නේ? ඒ හින්දා තමයි අපි ඉන්ටර්නැෂනලි වැදගත් නීතිඥවරු අරගත්තේ. ඊළඟ ප්‍රශ්නය මතු වුණාම එතුමිය ලංකාවටත් ආවා සීනියර් පාර්ට්නර් ලංකාවටත් ආවා මම ඉන්නකොටත් මාවත් බ්‍රීෆ් කරා එතකොට තාමත් වැදගත් ප්‍රශ්න රාශියක් ඇහුවා ඩැමේජ් එකක් අපි ඉල්ලපු පමණින් වුන් දෙන්නේ නැහැ නිසුදෙන් අපි දන්නවා ලෙටර් ඩිමාන්ඩ් වලින් විශේෂයෙන්ම අපේ පොලිටිෂියන්ස්ලා ලෙටර් ඩිමාන්ඩ් යාලක් යනකොට බිලියන 5 ඉල්ලනවා 10 ඉල්ලනවා කාටද හම්බ වෙලා තියෙන්නේ නමුත් ඒ හින්දා ඉතාමත් පැහැදිලි දෙයක් එතුමිය කිව්වා ඔබතුමන්ලා ඉල්ලන ප්‍රමාණය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සාධක තොරතුරු දත්ත නිගමන නිර්දේශ එකතු කරන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් අපි ඒක ඒජිස් ඩිපාර්ට්මන්ට් එකට සම්බන්ධ කරලා දුන්නා එක්ස්පර්ට් කමිටියකට. එතුමිය සම්බන්ධ වෙලා එතුමියත් කතා කරා. ඒ අනුව දැන් මේ නඩු දැමීම සඳහා ඊට ඉස්සෙල්ලා සිදුවිය යුතු පූර්ව කාරක කීපයක් තියෙනවා. ඒ තමයි මේ එවිඩන්ස් ටික එකතු කරගන්න. මේ එවිඩන්ස් ටික එකතු කිරීම සඳහා එක්ස්පර්ට් ක්ලක් වැඩ කරන්නට ඕන. ඒ එක්ස්පර්ට්ස්ලා වැඩ කරලා ඒ තොරතුරු ලැබුණම තමයි නීතිපතිතුමත් එක්ක වාඩි වෙලා ඒක හරිගස්සලා දැන් මේක අද මේ වගේ සංකීර්ණ නඩුවක හෙට නඩු දාන්න බෑ. නඩු දාන්න කාලාවරෝධී කාලයක් තියෙනවා අවුරුදු දෙකක්. ඒක තුල නඩු දැම්මනම් පෞද්ගලිකව නීතිඥවරයෙක් හැටියට මම හිතනවා ඒක ප්‍රමාණවත්. එම හදිසියට නඩු දාන්න බෑ ඒ සඳහා අවශ්‍ය තොරතුරු ගේන්නට ඕන අධ්‍යයනය කරන්නට ඕන දේටාටික එකතු කරගන්න ඕන. ඒක නීතිමය අපිට ඕන දෙයක් පුළුවන් මොකද අපි ශ්‍රී ලාංකිකයෝ වුණේ ඒක සංවේදී මේක අපේ රටට සිද්ධ වෙච්ච අපරාධයක් අපි සංවේදී නමුත් ඒ සංවේදීකමත් එක්ක ගිහිල්ලා අපි කිව්වයි කියලා අපිට උසාවියකදී ඔප්පු කරන්න බෑනේ වාදයක මැතුමනේ ඒක ඔප්පු කිරීම සඳහා අවශ්‍ය නීතිමය වශයෙන් අවශ්‍ය සාධක තියෙනවා ඉතින් ඒකට අවශ්‍ය දේවල් අපි කරන්නට ඕන කියලා කියනවා එතකොට කොහේද මේ නඩු දාන කියන එක පිළිබඳ ප්‍රශ්නය මතු වුණා ගරු කතානායකතුමනි ඒ අවස්ථාවේදී මුලින්ම අපි ඔස්ට්‍රේලියාවේ ඒ අයගෙන් මම මේකේ ඇතුළ අතුලාන්තය කියන්න යන්නෙත් නෑ නමුත් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරා කියන එක විතරක් අවබෝධය ලබා දෙන්න නැත්නම් ජනතාව පිළිබඳව හිතන ජනතාවත් හිතනවානේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා විතරක් මම කියනවා මුලින්ම අපි ස්පාක් හෙල්මෝ කියන අර ඔස්ට්‍රේලියන් ෆර්ම් එකෙන් ඔපිනියන් එකක් අරන් තියෙනවා MV Express Pearl incident advice on jurisdiction මම මේක සභාගත කරන්නේ නෑ මේක ඉතාල අපිට වැදගත් දෙයක් මේකෙන් පෙන්වන්න හදන්නේ නීතිපතිතුමා මතයක් තිබුණා එතුමා මතයකට ඇවිල්ලා තියෙනවා ඒ මතයට එනකොට එතුමා නිසි ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා කියන එක ඔප්පු කරන්න විතරයි එතකොට ඒකෙනුත් මට මතකයි මේක ඇවිල්ලා නීතිපතිතුමා මාත් එක්ක මේක සාකච්ඡා කරා සාකච්ඡා කරාම මම කිව්වා අපි කෝකටත් to be on the safe side shall we also take an opinion from a legal firm in Singapore so the Australian firm themselves referred this to get a second opinion on forum jurisdiction that came from Dentons and Roddick ekedi egollo me adaiye nevey egollange opinion ekak diila tiyena e opinion ekak laba ganeema sandaha idi issalama api katiyutu kara 2022 මාර්තු මාසේ 24 වෙනිදා ඔවුන්ගේ ඔපිනියන් එකක් ලබා දීලා තියෙනවා. මේකක් තියෙනවා. නමුත් මම ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද වෙන අනිත් පැත්තට වාසි දෙන්න දේවල් අපි කරන්නට අවශ්‍ය නැහැ. එතකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? නීතිපතිතුමා මේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. නීතිපතිතුමා මේ පිළිබඳව ලෝකයේ හොඳම ෆර්ම් එකකින් ඔපිනියන් එකක් අරන් තියෙනවා. එතුමා ඊට පස්සේ ඒත් මදි කියලා තව ඔපිනියන් එකකුත් අරන් තියෙනවා. තව මොනවද කරන්න කියන්නේ? අපි කවුද මෙතන ඉඳගෙන නීතිපතිතුමා ගත්ත දේ වෙනයි කියලා කියන්නේ? ඒක හැකියාවක් තියනවාද? දැන් මමත් ජනාධිපති නීතිතිවරයෙක් විසින් අවුරුදු 25ක් විතර ප්‍රැක්ටිස් කරා. මට තේරෙනවද කොහෙද මේකට නඩු දාන්න ඕනේ කියලා? මම කවදාවත් මේ වගේ නඩුවක් කරලා නැහැ. ඒක ඒ හින්දා මේක තේරුම් ගන්නට ඕනේ ඒ සඳහා එක්ස්පර්ට්ලා ඉන්නවා. ඔවුන් තමයි මේකට උදව් කරන්නේ. මම දැන් ඒ ෆර්ම් එක ගැන කතා කියනවා. අපි පෙන්වන්නට ඕන අපි නැත්තම් හිතයි රොන්ග් ෆර්ම් එකක් හදන් කියලා තියෙනවයි කියලා මේ ෆර්ම් එක ඇවිල්ලා ස්පාකල් හෙල්මෝ කැපැසිටි ඇන් කැපබිලිටි නැෂනල් ස්කේල් ග්ලෝබල් රීච් ඇන් ෆුල් සර්විස් ඔෆරින් ස්පාක් හෙල්මෝ ලෝයර්ස් ඉස් නැෂනල් ඔස්ට්‍රේලියන් ලෝ ෆර්ම් විත් 866 ස්ටාෆ් කම්ප්‍රයිසිං ඔෆ් 91 පාර්ට්නර්ස් and 445 lawyers across 8 offices located in Brisbane, Sydney, Newcastle, Canberra, Melbourne, Adelaide, Perth and Darwin. We are in the top 2 law firms in Australia in terms of size. මේ ඔවුන්ගේ තොරතුරු සියල්ල තියෙනවා. අපි මේවා දන්නේත් නැහැ. මේකට සම්බන්ධ වුණෙත් නැහැ. අපි කියේ ක්‍රියාපටිපාටිය සිදු කරන්න විතරයි. නමුත් ඒ කාලෙදී විවිධ අය ඇවිල්ලා විවිධ අයට දෙන්න කියලා කිව්වා. නමුත් ක්‍රියාපටිපාටිය සිදු කරා. එතකොට මේ නීතිඥතුමිය පිළිබඳව කරුණු තියලා තිබුණා ඔවුන්ගේ මේන් පාර්ට්නර් අපිට උදව් අපිට මේ ඇඩ්වයිස් කරපු ලංකාවටත් එතුමිය ආවා මිෂෙල් ටේලර් මිෂෙල් ඉස් an accomplished lawyer with more than 27 years experience and leads the maritime and transport group in October 2022 she was appointed to the board of Spark Helmo lawyers responsible for the management and overall strategy and direction of the firm so මේකෙන් අපි කියන්න හදන්නේ ඒ අයගේ සුදුසුකම් මේ විදිහටම තියෙනවයි කියන එක. එතකොට අපි දැනගෙන හිටියා අපි කොහොමදත් දැනගෙන හිටියා PNI ක්ලබ් එක අපි කියන ඉල්ලපු ගමන් මේ මුදල් දෙන්නේ නැහැ කියලා. මුල ඉඳලම අපි දැනන් හිටියා අවසාන වශයෙන් අපිට මේකේ නඩුවක් කියන්න සිද්ධ වෙනවයි කියලා. ඒ සඳහා අපි ලෑස්ති වුණා. ලෑස්ති වෙලා තමයි මේ තොරතුරු ලබා ගත්තේ. ඒ අනුව මේ වෙනකොට අපි අපේ ක්ලේම් එක නීතිපතිතුමා හරහා සිංගප්පූරුවේ ලොච් කරලා තියෙනවා. ඒක ඊයේ කැඳවුවයි කියලා කිව්වා. ලබන 15 වෙනිදා සඳුදා නැවත කැඳවීම සඳහා කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ලිටිගේට ෆර්ම් එකක් හැටියට ස්පාක් කරලා ඔස්ට්‍රේලියන් ෆර්ම් එක ප්‍රූ කරලා සිංගප්පූරුවේ ෆර්ම් එකක් රිටේන් කරලා තියෙනවා. උණු තිතාමත්ම ලීඩින් ෆර්ම් එක. එතකොට එංගලන්තයේ මේ PNI ක්ලබ් එක ගිහිල්ලා ලිමිටේෂන් ඒගොල්ලන්ගේ ලයිබිලිටි එක සීමා කිරීම සඳහා ඇක්ෂන් එකක් දාලා තියෙනවා 17 මිලියන් පවුන්ඩ්ස් කොයිද දාලා. ඒක ෆයිට් කිරීම සඳහා වෙනම ලෝයස්ලා එහෙන් අරන් තියෙනවා. මේ සියල්ලෙන්ම මම කියන්නට උත්සාහ කරේ අනවශ්‍ය බියක් ඇති කරගන්නට අවශ්‍ය නෑ. ඒ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමන්ලාට මේක ප්‍රශ්න කිරීම පිළිබඳව සම්පූර්ණ අයිතිය තියෙනවා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවශ්‍ය අවස්ථාවලදී කරුණු ඉදිරිපත් කරන්නට ඕන. නමුත් මේ සියලු දේවල් වලින් අවසාන වශයෙන් අපි බලාපොරොත්තු විය යුත්තේ අපේ නඩුවට, ඒ කියන්නේ සිංගප්පූරුවේ අපි විසින් පවත්වාගෙන යන නඩුවට හානියක් සිදු නොවිය යුතුයි. එතනදී ඒ අපි ඉල්ලපු ප්‍රමාණය ඔප්පු කිරීම සඳහා සාක්ෂි මෙහෙවන්න තියෙනවා. ඒ සාක්ෂිවලදී මේ තොරතුරු ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ අනුව තමයි මේක සාර්ථක වෙන්න කියන එක ඉතාම වැදගත්. මොකද මේක රජයේ ක්ලේම් එකක්, මේ ආණ්ඩුවේ ක්ලේම් එකක් නෙවෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරමින් ඉදිරිපත් කරලා තියෙන ක්ලේම් එකක්. ඒ ක්ලේම් එක ඉදිරිපත් කරලා තියෙන්නේ ගරු නීතිපතිතුමා. ඒයින්ද ඉතාමත්ම කෙටියෙන් මම ඔබතුමන්ගේ අවධානයට යොමු කරන්නේ මුල ඉඳලම මේක සිද්ධ වෙච්ච වෙලාවේදී අපගේ ප්‍රමුඛතා අනුපිළිවෙලේ අපි සකස් කරගෙන තිබුණේ වහාම පරිසරයට සිදුවෙන හානිය වළක්වා ගන්නට ඕන, අවම කරගන්නට ඕන, තව හානියක් සිදුවීමේ හැකියාව අඩු කරගන්නට ඕන, පරිසරයට මුදා හැරලා තියෙන ප්ලාස්ටික් කෑලි ඇතුළු ඒ පරිසර හානිය වහාම ඉවත් කරන්නට ඕන, එවකට මුහුදු යන්න බැරිව අපි සීමා දාලා තිබුණා, ඒ සීමාවේ තිබුණු ධීවරයෝ ටික ආරක්ෂා කරගෙන ඔවුන්ට යම් කිසි මුදලක් ලබා දෙන්නට ඕන, ඒ අතරතුරදී ඊට සමගාමීව නඩුව සඳහා ලෑස්ති වෙන්නට ඕන, ඒ නඩුව සඳහා ලෑස්ති වීමේදී ඊට අවශ්‍ය පසුබිම සලසා ගන්නට ඕන, ඒ පසුබිම සලසා ගන්න අතරතුරදී ඒ නඩුවට පාදක කරගන්නා ප්‍රධානතම ක්ලේම් එක, අනිත් ක්ලේම් එච්චර අමාරු නෑ, ඔබ වියදම් කරලා තිබුණු මුදල් නම් ඒක දෙන්නට ඕන, ධීවරයන්ට යම් කිසි ජීවිකාවක් ඇති වුණා නම් ඒක දෙන්නට ඕන. නමුත් එන්වායරන්මන්ටල් ක්ලේම් එක අපි ඔප්පු කරන්නට ඕන. මේ ඔප්පු කිරීම සඳහා වැඩි ලොකු වගකීමක්, බරපතල වගකීමක් රජයේ සතුව සහ නීතිපතිතුමා ඇතුළුව ඒ සම්පූර්ණ කණ්ඩායමටම තියෙනවා. දැන් අපි මම ඒ
නිරෝෂන් මන්ත්‍රීතුමා
ඇමතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය තමයි සිංගප්පූරුවේ නඩුවේ ඔබතුමාලා කොච්චර වන්දි ඉල්ලලා තියෙනවද? ඒ වගේම ඒ සිංගප්පූරුවේ නඩුවට කතා කරන ලෝ ෆර්ම් එකට ඇමරිකන් ඩොලර් මිලියන 4.5ක් ගෙවන්න එකඟ වෙලා තියෙනවද කියලා ඒ ප්‍රශ්න දෙක තමයි මගේ.
මේ ඒ ලෝ ෆර්ම්ස් වලට ගෙවන ගණන් පිළිබඳව මම කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ කරුණක්. නමුත් ක්ලේම් එක මට දැනගත්ත විදියට 6.4 බිලියන් US ඩොලර්ස් වලට තමයි ක්ලේම් එක හදලා තියෙන්නේ. ඒ විදියට තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් නමුත් ඒක අපි ඉදිරියේදී සාක්ෂි දීලා ඔප්පු කරන්නට ඕන. ඒ සඳහා තමයි ඔබතුමාලාගේ සියලු දෙනාගේම සහාය අපි අපේ ලීගල් ටීම් එකට ලබා දිය යුත්තේ. මොකද if somebody fails, country fails. එතකොට ඒගොල්ලෝ දින්නත් නැරෙන්න ලෝයස්ට ගෙවන්න ඕන ප්‍රමාණය ගෙවන්න වෙනවා. එහෙනම් ඒ නිසා තමයි අපි කියන්නේ මේක අපි වගකීමෙන් ඒ වැඩ කටයුතු කිරීම සඳහා එකතු වෙලා මේ වැඩ කරමු. එතකොට ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ AG මේක මම කිය අඩුගානේ මම මීටින් 10ක්වත් කියන්නට ඇති. කාංචන අමතුමත් මෙතන ඉන්නවා. ඒ සියලු දේවල් තෙමද දවස්වලදී AG පර්සනලි ආවා. නීතිපතිතුමා පර්සනලි ආවා. ඒ ඊට පස්සේ මම හිතනවා ඊට පස්සෙත් තියෙන ලෝයකන අනුව එතුමා අලුත් අධිකරණ ඇමතිතුමා හැටියට ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා පත් වුණාට පස්සෙත් ප්‍රැස්වීම් රාශියකට තිබිලා තිබුණා. එතුමත් ඒ ක්‍රමවේදය ඉදිරියට අරගෙන ගිහිල්ලා තිබුණා. ඒ සියලු අවස්ථාවලදී වෙනම ටීම් එකක් එතුමාගේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුළත පත් කරලා තිබුණා. විකුම්ඩි ආබ්‍රු ඇමතිතුමා, එතුමා ජනාධිපති නීතිඥවරයෙක් සහ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්, ඒත් එක්කම නයෝමි මලීනා කහවිට කියන රජයේ අධිනීත්‍යවරියක් ඇතුළු කණ්ඩායමක් එකට සඳහන් කරලා තිබුණා. ඉතින් ඕනෑම නඩුවකදී සාකච්ඡා කරනකොට එකිනෙකට වෙනත් මත එන එක සාමාන්‍ය. අපි නීතිඥවරු අතරත් අපි සමාන වෙනවාට ලෝයර්ස්ලා හැටියට ඔපිනියන් කීපයක් ගන්න ඒ හින්දා තමයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එක ඔපිනියන් එකක් අනිත් එක්කෙනා ලබා දුන්නේ අසත්භාවයෙන් කියන එක. ඒ වුන් විශ්වාස කරන එක. දැන් මම නැවත කියන්න හදන්නේ අවසාන වශයෙන් ඒ නීතියෙන් රජයෙන් ව්‍යවස්ථාවෙන් ඒ බලය කාටද දාලා තියෙන්නේ? අපිට කියලා තියෙනවාද අපි මෙතන සාකච්ඡා කරලා මේ නඩු දාන්න ඕන කියලා තීරණය කරන අපිට තියෙනවද ඒ හැකියාව? තේරුම් ගන්න පුළුවන්ද ඒක? ඒක බෑ. ඒක ඒ බලය ඒ නීතිය ඒ හැකියාව ලබා දීලා තියෙන්නේ නීතිපතිතුමාට. ඉතින් එතුමා නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කරලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියපු ආකාරයට අපි එතුමාත් ඒක බැක් කරන්න ඕනේ. එතුමාට බැක් කරන්න නැතුව එතුමාව අපි උඩ බලාගෙන කෙල ගහනවා වගේ. එතුමාට පාර දෙනවා කියලා කියන්නේ රජයට පාර ගැනීමක්. රජය කියලා කියන්නේ මේ මං කියන ආණ්ඩු පක්ෂය නෙවෙයි ශ්‍රී ලාංකික රාජ්‍ය කියන එක. ඒකයි අපි නැවත නැවත කියන්නේ. එහෙනම් ගරු කතානායකතුමනි මේකෙන් අපි මං සඳහන් කරන්න හැදුවේ ඊට පස්සේ කාලය පිළිබඳව. කාලය පිළිබඳව කොහොමද ගියේ කියන එකයි මම මුලිනුත් කිව්වේ. මෙවැනි ක්ලේම් එකක් සඳහා අවුරුදු දෙක කාලයක් තියෙනවා ඩැමේජස් ක්ලේම් එක. ප්‍රායෝගිකව නීතිඥවරු හැටියට අපි දන්නවා මේ ක්ලේම් එක සාමාන්‍යයෙන් දාන්නේ අන්තිම ඇක්සිඩන්ට් එකක් වුණත් ඊළඟ දවසේ ගිහිල්ලා දාන්නේ නැහැ, ටිකක් කල් යනවා. මේ වගේ සංකීර්ණ ක්ලේම් එකකට කාලයට ඉස්සෙල්ලා දාන්න ඕන කියන එක ඔළුවේ තියාගෙන ඒක වැඩ කරොත් එහෙමයි. ඒක දාන්න සඳහා මම මුලින් කියපු ආකාරයට මේ අපිට නිකන් කටින් කියන විදිහට 6.4 බිලියන් කියලා ඉල්ලන්නට බෑ. ඒ 6.4 බිලියන් තක්සේරු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මා විශාල වැඩ කොටසක් සිදු විය යුතුයි. ඒ සඳහා තමයි එක්ස්පර්ට් කමිටියක් දාලා ඒ එක්ස්පර්ට් කමිටිය ඇතුළතදී අපි බලුවා, ඔවුන්ට ලබා දුන්නා. අපි කරපු දෙයක් නෙවෙයි. හොඳ ලංකාවේ ඉන්න හොඳම විශේෂඥවරු. ඊට වඩා හොඳයි අපිට හොයාගන්න බෑ. මම හිතනවා ඒගොල්ලෝ තමයි හොඳම ලංකාවේ ඉන්න. මම හිතනවා ඔවුන් ඉතා දක්ෂ ලෙස තමන් විසින් ලබාගත් ඒ තොරතුරු ප්‍රමාණය සහ වන්දිය ගණනය කිරීම සිංගප්පූරුව නෙවෙයි ඕනෑම අධිකරණයක ඉස්සරහා ගිහිල්ලා තහවුරු කරා කිය. උන්ට ඒ හැකියාව තියෙනවා. ඒ 44 දෙනෙක් විතර සල්ලි අරගන්නේ නැතුව නොමිලේ තමන්ගේ සේවාව ලබා ගක්කයි නොමිලේ ලබා දුන්නා. ඒට අවශ්‍ය කණ්ඩායම යෝජනා කරේ එවකට හිටපු මීපා සභාපති තුමිය. එතකොට මම හිතනවා මීපා සභාපති තුමිය දැන් ලෝයර්ස්ලා හැටියට මීපා එක මෙතන සේවාදායක නීතිඥවරයා ඒජි. එතකොට නීතිමය ඕන අතර මතේ පරස්පරයක් එන්නට පුළුවන්. මෙතන දාන්න ඕනේ එතන ඕනේ අවසාන වශයෙන් ඩිසයිඩ් කරන්න ඕනේ ලෝයර්. මම අර මුලින් කිව්ව ડોක්ටර් ඩිසයිඩ් කරන්න ඕනේ ඔපරේට් කරනවද ඉන්ටර්වීනියස් ඉන්ජෙක්ෂන් එකක් දෙනවද පෙත්තක් දෙනවද කියන ක්ලයන්ට් ඩිසයිඩ් කරන්න බෑනේ. ඇත්තට අපිටත් ඩිසයිඩ් කරන්න. ඉතින් නීතිඥවරයෙක් වශයෙන් අවසාන වශයෙන් ඒක ඒජිගේ දෙයක්, නීතිපතිතුමාගේ වැඩක්. එතුමා ඒකේ වගකීම බාර ගන්න ඕන. එතුමා ඒක පැහැදිලිවම කියනවා මම ඒ වගකීම බාර ගන්න. සත්භාවයෙන් මම ඒක කරලා තියෙන්නේ. මම කරනකොට මේකම් අත්නෝමතික ලෙස මම මේක කරනවායි කියලා කරේ නැහැ. මම නීතිය සලකලා බැලුවා. මම ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමගේ ඔපිනියන් එකක් ගත්තා. මම ඊට එහාට ගිහිල්ලා තවත් ඔපිනියන් එකක් සිංගප්පූරුවෙන් ගත්තා. ඉතින් අපි මොකටද ඒකට අඩුපාඩු හොයන්නේ? ඒක සාධාරණද කියන ප්‍රශ්නය මම අපේ මේ සභාව ඉදිරියේ තිබෙනවා. එහෙනම් මම හිතනවා ඒ සංකීර්ණ ව්‍යවස්ථාල කුල ඔවුන්ට කාලයක් දීලා තිබුණා. මට අධිකරණ ඇමතුමා කියපුවා කාට මොකද ගිය මාසේ ගිය අවුරුද්දේ පෙබරවාරි වලින් පස්සේ මම මේ කමිටුව කැඳවුවෙත් නැහැ, ඒකේ නායකත්වයේ දරුවෙත් නැහැ. මට අධිකරණ ඇමතුවරයා කියපු හැටියට එකඟතාවයක් තිබුණා ලෝයර්ස්ලට ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටික ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දෙනවයි කියලා. ඒ සැප්තැම්බර් මාසේ ඔවුන්ට ලැබිලා නැහැ. ලෝයර්ස්ලට ඒක ඇසස්මන්ට් එක එනකන් මේ නඩුව හදන්න බෑ ප්ලේන්ට. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ 2000 මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී තමයි ඔවුන්ට ඒක ලැබිලා තියෙන්නේ. එතකොට ඒකේ තුල මාස දෙකක කාලය තුලදී ඔවුන් ඒක හදලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා මේ වෙනකොට කාරණීතා පැහැදිලි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ මෑත ඉතිහාසයේ ලෝකයේ සිද්ධ වෙච්ච විශාලම පාඩුව සමෘද්ධීය කාදනය මේ එක්ස්ප්‍රෙස් පර්ල් කියන නෞකාව විසින් සිදු කරලා තියෙනවා. ඔවුන් ඒකට වන්දි ගෙවන්නට ඕන. ඔවුන් අපිට විතරක් නෙවෙයි අපේ රටට සහ අපේ අනාගත පරපුරට ශාල හානියක් සිදු කරලා තියෙනවා. හැබැයි ඔවුන් මේ මුණ දෙන්නේ බිලියන 6.4ක විශාල වන්දියකට. ඔවුනොත් උත්සාහ කරනවා සියලු දේවල් කරලා අපේ ක්ලේම් එක ඩීරේල් කරන්න. අපි ඒකේ පාර්ශවයක් විය නොයුතුයි කියලා අපි විශ්වාස කරන්න. එහෙනම් මොකද ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටිය. ඒගොල්ලන්ට ඕනේ අඩුම ගානේ ගෙවලා බේරෙන්න මෙතන. නැත්නම් මේක යන්නේ ඒගොල්ලන් එන්නේ. අඩුම ගානේ යගෙලා බේරලා ඒක බේරන්නට නම් හොඳම දේ තමයි අපේ ක්ලේම් එක වැරදි. අපේ ක්ලේම් එකේ ක්‍රියාපටිපාටිය වැරදි. අපේ ක්ලේම් එක ප්‍රූව් කරන්නට බෑ. අපේ ලෝයර්ස්ලා හොඳ නෑ. අපි නඩු දාන්න තිබුණේ මෙහෙ නෙවෙයි කියලා මහා ලොකු කොන්ට්‍රවර්සි එකක් නිර්මාණය කරන එක. මම හිතන්නේ අපි ඒකට අහු වෙන්නට හොඳ නෑ. ඒක ඔවුන්ගේ පක්‍රමයක්. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ යුතුකම අපි දෙපැත්තට හිටියට අපේ අවසාන යුතුකම වෙන්නේ රටට සේවය කරන එක. ඒ බෝලෙට අහු වෙන්නේ නැතුව. නමුත් මම එකඟ වෙනවා. අපෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවනම් මීට වඩා හොඳට මේක සිද්ධ විය යුතුයි නම් මේක යම් යම් අඩුපාඩු වෙලා තියෙනවනම් මේකෙන් ඉදිරියට පාඩම් ඉගෙන ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන් මේක පිළිබඳව තියෙන්නේ කරන්නට ඕන. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ ගරු කතානායකතුමනි. අවසාන වශයෙන් මට මතකයි අපි ඒ කාලය තුල අපි හිටපු කාලය තුල ඔබතුමන්ලාටත් මතකද මන් දන්නේ නැහැ අපි ජාත්‍යන්තර උපදෙස් අරගෙන මැරිටයිම් ඩිසාස්ටර් රෙස්පොන්සිව් ඔතෝරිටි එකක් ඔබතුමාට මතක ඇති අපි කැබිනට් එකට රෝහිත අබේගුණසීකර මැතිතුමයි මමත් මගේ කරුණු ඉදිරිපත් කරලා මැරිටයිම් ඩිසාස්ටර් රෙස්පොන්ස් ඔතෝරිටි එකක් හැදීම සඳහා කැබිනට් පේපර් එකක් දාලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අරුණාම මට මතකයි ඉස්සර හිටියා අපේ සුප්‍රීම් කෝට් එකේ හිටපු විනිශ්චයකාරතුමෙක් ડોક્ટર පී.ඒ. රත්නායක කියලා. එතුමා පසුව හිටියා ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් වෙලා එතුමා බලලා තිබුණා ලංකාව සමුද්‍රීය කේන්ද්‍රයක් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සමහර රීති අපි තාම සමදෝස් ඉන්ටර්නැෂනල් treaties we have not recognized and no laws have come in committee adala thibuna namuth mukut vela thibunne ne 2012 di vaarthawa dila thibuna passe e pilibandawa karunu idiripath unata passe api cabinet ekata giilla chandaka jayasundara neethichna thumage e kandayamata kiwwa apita eka nawatha adiyenne karala update karala denna e neethiya karannai kiyala thi e weda tika kerannata ona kena disaster responsive rapid response unit ekak api hadannata ona api me kalaape කේන්ද්‍රයක් හැටියට ස්ථාපිත ගත වෙන්නට නම් ඒ අරුණාම දෙවෙනුව ඒ සියලු නීති යාවත්කාලීන වෙන්න ඕන ඒ ටිකක් කරන්නට ඕනයි කියන එක මතක් කරමින් මට එහුම්ගම් දීම පිළිබඳව yes please
yes please if you had answered this question before I came into the chamber I'm sorry just tell me that you did that is enough why was the red club to be removed and why we didn't we have physical hold on the wreck when it was within our territorial waters
that's a technical decision of course the experts committee took it number 1 is honorable member our first priority was to in the when we did the scan with the support of the Indian Navy the identified half of the containers were still remaining in the wreck the balance had gone over about 5 km radius in various part of under sea bed so our first priority was to remove that the containers which are all over because otherwise it could have a problem then the second one was to remove what was inside the wreck itself so that you could safely transport it without causing further damage because these were hazardous cargo a lot of nitric all the other things were there so the immediate attention was to prevent a further penetration then the wreck removal was because it was all the wrecks were inside there a technical decision was taken they decided that having the wreck on our maritime road is not safe and they internationally called for a bid I understand they paid about 100 billion 99 billion US dollars to remove that wreck so that's the decision which million 99 million US dollars to take the wreck because a huge ship it was inside on that it's not safe to keep it there for us on the long period of time what's the point that's a wreck it's not worth honorable member minister So that's a, by that time it had just become a on the fishing I think at that's what the technical decision taken on fishing community was consulted the all of them. So it was only a wreck by that time. Thank you. Om Stuti Karkatana.